ප්‍රධාන වැඩ කටයුතු අද දින න්‍යාය පත්‍රයේ විෂාංක 1 විසර්ජන පනත් කෙටුම්පත 2026 ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට එක අවස්ථාවක් විතරයි ලබා දෙන්න පුළුවන්. දෙවෙනි වර කියවීම දෙවෙනි වෙන් කළ දිනය ඔන්ඩබල් සජිත් ප්‍රේමදාස you have 30 minutes.
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් නිර්මාණය කරනවායි කියලා ජනවරම් තුනකුත් ලබාගෙන අද ඇත්ත වශයෙන්ම නිර්මාණය වෙලා තිබෙන්නේ රටේ ජනතාවට දුක්ඛිත රටක් අසරණ ජීවිතයක්. මම හිතන්නේ 2026 අයවැය ගැන කතා කරන්නට පෙර ඉතාමත්ම වැදගත් වෙනවා 2025 අයවැය කොහොමද ක්‍රියාත්මක කරේ කියන කාරණාව පිළිබඳව සොයා බැලේ. පහුගිය පාර්ලිමේන්තු අවස්ථාවේ අවසාන දිනේ මම මුදල් ඇමතිවරයාගෙන් ප්‍රශ්න කරා මොකක්ද 2025 අයවැයේ භෞතික සහ මූල්‍ය ප්‍රගතිය. දැන් මේ සභාවෙත් සාකච්ඡාවට භාජනය වුණා මේ 27 ප්‍රශ්න පිළිබඳව. මම බොහොම සරල ප්‍රශ්නයක් ඇහුවේ 2025 අයවැය යෝජනාවල කොච්චරක් කෙරෙලා තියෙනවද? මූල්‍ය ප්‍රගතිය භෞතික ප්‍රගතිය. උත්තරේ දෙන්න කල්ලිල්ලුවා. දැන් මං කැමති මේ අවස්ථාවේදී විශේෂයෙන්ම ආංශික අධීක්ෂණ කාරක සභාවලට නිල වශයෙන් රජයේ නිලධාරීන් ලබා දුන්නු සමහර ප්‍රගතියන් පෙන්වලා දෙන්න. මේ 2025 අය. පාසල් අධ්‍යාපනයේ නවීකරණය කරන්න මිලියන 500ක් වෙන් කරලා තියෙනවා. දැනට පාවිච්චි කරලා තියෙන්නේ 20%. උසස් ශ්‍රේණිගත විශ්වවිද්‍යාලයක උපාධි පාඨමාලා හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව දෙනවා. මිලියන 200ක. ප්‍රගතිය 15%. දැන් හිතාගන්න පුළුවන් නේ ඇයි උත්තර දුන්නේ නැත්තේ කියලා. ඕටිසම් දරුවන් සඳහා දිවාසුරකුම් මධ්‍යස්ථාන පිහිටුවී මිලියන 250යි. ප්‍රගතිය 30%. ඕටිසම් දරුවන් සඳහා සෞඛ්‍ය අධ්‍යාපන සහ සේවා පහසුකම් වැඩි දියුණු කිරීම මිලියන 200යි. ප්‍රගතිය 15%. අපි කෘෂිකර්ම අමාත්‍යංශය ගමු. කෘෂිකර්ම සහ කර්මාන්තංශවල තරුණ ව්‍යවසායකින්ගේ සංවර්ධනයට මිලියන 500යි. ප්‍රගතිය 45%. ක්ෂේත්‍ර භෝග ප්‍රවර්ධනය මිලියන 500ක් වෙන් කළා. ප්‍රගතිය 40%. අපනයන භෝග ප්‍රවර්ධනය මිලියන 250ක් වෙන් කළා තියෙනවා. ප්‍රගතිය 40%. ක්‍රීඩා සංස්කෘතිය බිහි කිරීම මිලියන 500යි. භෞතික ප්‍රගතිය 10%. උතුරු පොල් ත්‍රිකෝණයේ පිහිටුවීම තුළින් පොල් නිෂ්පාදනය ඉහළ නැංවීම මිලියන 500ක් වෙන් කළා තියෙනවා. ප්‍රගතිය 46%. ඌණ උපයෝජිත ඉඩම් ආයෝජන සඳහා ලබා දීම මිලියන 250ක් වෙන් කළා තියෙනවා. ප්‍රගතිය 10%. ඉතින් හිතාගන්න පුළුවන්නේ 2025 අයවැයේ ප්‍රගතිය මේක නම් 2026 අයවැයේ යෝජනාවලට යන කල ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි. දැන් ජනවරම් තුනක් ලැබුණා. ජනාධිපතිවරණය, මහමැතිවරණය, පළාත් පාලන මැතිවරණය. හැබැයි මේ ජනවරම් තුනම ලබාගෙන නිර්මාණය වෙලා තිබෙන්නේ අලුත්ම මාදිලියේ සුපිරි ගණේ කඩවුණු පොරොන්දු චිත්‍රපටය. ඒක තමයි නිර්මාණය වෙලා තිබෙන්නේ. අපි අහන්න කැමතියි අනුර කුමාර දිසානාගේ ජනාධිපතිවරයාගේ. බොහොම ඍජුවම අහන. ඇයි මෙහෙම රැවැට්ටුවේ? ඇයි මෙලෙස ජනතාව මංමූලා කරේ? ඇයි මේ බොරුව කළේ? ඇයි ජනතාව ඇන්දෙව්වේ? ඇයි ජනතාව අනාථ කරේ? ඔබ මේ කරපු දේ සාධාරණද? යුක්ති සහගතද? හරිද? නිවැරදිද? මේ රටේ ඉතිහාසයේ මෑත කාලේ මේ වගේ ඇඳවිල්ලක් සිදු වෙලා නැහැ. කරපු පළවෙනි ලොකුම බොරුව තමයි IMF ගිවිසුම වෙනස් කරනවායි කිව්වා. ණය තිරසර භාවයේ පිළිබඳ විශ්ලේෂණය DSA එක වෙනස් කරනවායි කිව්වා. අලුත් ගිවිසුමකට ප්‍රවේශ වෙනවායි කිව්වා. ඒකක්වත් කළේ නැහැ. දුප්පත් ජනතාව අනාථ කරා, ගොවි ජනතාව අනාථ කරා, කම්කරු ජනතාව අනාථ කරා, තාරුණ්‍ය අනාථ කරා, ස්වයං රැකියාලාභී අනාථ කරා, ව්‍යවසායකින් අනාථ කරා, ව්‍යාපාර අනාථ කරා, කර්මාන්තකරුවන් අනාථ කරා, කාන්තාව අතරමං කරා, වතු ප්‍රජාව අනාථ කරා, දීවර ජනතාව අනාථ කරා, මුළු රටම ඇන්දෙව්වා. කොච්චර ඇන්දෙව්වද කිව්වොත් රාජ්‍ය සේවකින්ම යුනිෆෝම් එක පිටින් ගෙන්නලා ඇන්දෙව්වේ. යුනිෆෝම් එක පිටින් ගෙන්නලා තමයි බොරු කිව්වේ. එහෙව් ක්‍රියාදාමයක් තමයි අද අනුර කුමාර දිසානායක පාලනය තුලින් සිදු වෙලා තිබෙන්නේ. ඔබ විහිළු තහළු කරන්නට පෙර මට කියන්නකෝ බලන්න, බඩු මිල වැඩිවීමට මොකද්ද ඔබගේ විසඳුම? මොකද්ද විසඳුම? ලක්ෂ ගණනින් වැඩි වෙලා නැහැ, වැඩි වෙලා නැහැ. ආ, බොහොම ස්තුතියි. මෙන්න රජයේ ඇමතිවරයෙක් කියනවා මේ රටේ ජනතාවටම හෙන්න කියන්න ඕන, බඩු මිල වැඩි වෙලා නැහැ, බඩු මිල ප්‍රශ්නයක් නෙවෙයි. ඔහොම තමයි ඉතින් ඇමතිකම් ලැබලා කැටි වලාකුළු වල ඉන්නකොට මහ පොළවේ සත්‍ය යථාර්ථය පිළිබඳ දන්න තරම නෝක තේරෙන. ලක්ෂ ගණනක් දස ලක්ෂ ගණනින් ජනතාව එදිනෙදා වේල්තුණු පිරිමහ ගන්නට බෑ. මොකද්ද වැඩ පිළිවෙල? මොකද්ද පිළිතුර? මොකද්ද විසඳුම? මොකද්ද බඩු මිල අඩු කරන්නට ඔබගේ ක්‍රියාදාමය? මේ සභාවට ඇවිල්ලා විහිළු සපයන එකද? බොරු කයිවාරු කියන එකද? රජයට ජීවන වියදම් කමිටුවක් තිබෙනවද? කැබිනට් අනුකාරක සභාවක් තිබෙනවද ජීවන වියදම් පාලනය කරන්න? එසේනම් ඒ ආයතන වලින් මොකද්ද ක්‍රියාත්මක වෙන්නේ? කෝ ආණ්ඩුවේ විසඳුම? කෝ රජයේ උත්තරය? කිසිම පිළියමක් යොදන්නට මේ රජයට හැකියාවක් නැහැ. පුළුවන් එකම දේ තමයි විහිළු සපයන එක. අංශක 360 එක තැන ඉඳගෙන කැරකි කැරකි විහිළු කර කර, සමච්චල් කර කර, චරිත ඝාතන කර කර, පලිගැනීම් හරහා තමන්ගේ දේශපාලන පැවැත්ම ක්‍රියාත්මක කිරීම තමයි කයිවාරුවෙන් තමයි මේ රජය පෝෂණය වෙන්නේ. කෝ උපාධිධාරීන් 35,000කගේ රැකියා ප්‍රශ්නෙට විසඳුම? නැහැ බැහැයි කියන්න එපා. වීඩියෝ පටක් තියෙනවා, කියපු කතාත් තියෙනවා. එක්කෙනෙක් කියනවා පොඩ්ඩක් ඉන්න ජනාධිපතිවරණයේ දිනනකන්, ඊට පස්සේ කියනවා මේ පාර්ලිමේන්තු මැතිවරණයේ දිනනකන් ඉන්න, දැන් ඉන්න ඇමතිවරයෙක්ම කියනවා පොඩ්ඩක් ඉන්න ඇමතිකම ගන්නකන්, ඊට පස්සේ කියනවා පළාත් පාලන මැතිවරණයේ දිනනකන් ඉන්නයි කියලා. 35,000 උපාධිධාරීන්ට පොරොන්දුණු රැකියා ටික අද ලබා දීලා නැහැ. කෝවර විශාල සේවාවක් ඉෂ්ට කරපු ගුරු සංවර්ධන නිලධාරි ගුරු සේවයේ ඉන්න 16,600ට කෝ පොරොන්දුණු ගුරු පත්‍රින් ටික ඇයි සමතකරණයට අනුව 2-2 ශ්‍රේණියේ මේ අය පිහිටවන්නේ නැත්තේ? වසර 3ක් ඇතුළත පෝස්ට් ග්‍රැජුවට් ඩිප්ලෝමා එක ගන්නකම් ඇයි ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ? කෝ වැටුප් විෂමතාවයට විසඳුම්? කෝ විශ්‍රාමිකින්ගේ ගැටළු වලට විසඳුම්? කෝ තාරුණ්‍යයට ලබා දෙනවා කියපු ශක්තිය? තාරුණ්‍යයට කළා තියෙන්නේ තොරතුරු තාක්ෂණයේ ෆ්‍රීලාන්සින් ඩිජිටල් සර්විසස් ක්‍රියාත්මක කරන අයට ඒ එක්ස්පෝස් වලට 15% ටැක්ස් එකක් ගැහුවා, 15% වද්දක් ගැහුවා. ඔක්කොම කරන්නේ බොරුව. අද මුළු රජයේම පච දේශපාලනේ කප්පිටන් බවට පත් වෙලා කපිතාන්ල බවට පත් වෙලා කිව්වේ නැද්ද ජනාධිපතිවරණ වේදිකාවේ 9000 විදුලි බිල 6000 කරනවයි කියලා 3000 විදුලි බිල 2000 කරනවයි කියලා 133කින් විදුලි බිල අඩු කරනවද නැද්ද කියලා කිව්වද නැද්ද? පුළුවන් නැහැ කියන්නේ. කියපු බොරු ටික ඔක්කොම මන් ළඟ තියෙනවා. ඔක්කොම වීඩියෝ පට තියෙනවා. ඔක්කොම හඬ පට තියෙනවා. මේ සියල්ලක්ම නොදන්නා අයගේ දැනගැනීම සඳහා හැන්සාත්ගත කරන සභාගත කරලා. කරපු රැවටිලි. කරපු බොරුව. මෙහෙම විදුලි පාරිභෝගිකින්ම රවට්ටුප එක සාධාරණද? ඒක යුක්තිසහගතද? අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විපක්ෂයේ ඉඳගෙන අද දක්වා කරලා තිබෙන්නේ මුළු රටම ඇඳවීම. අපි පිළිගන්නවා මුළු රටම ඇඳවීමේ රැවටීමේ ලෝක ශූරතාවයේ දිනන තියෙන. ඒක අපි පිළිගන්නවා. ඇඳවීමේ ලෝක ශූරතාවයේ දිනන තිබෙන. නමුත් රටේ ජනතාව අනාතයි. සෙන්ටර් ෆෝ පවර්ටි ඇනලිසිස් කියනවා අපේ රටේ 125ක් දුප්පත් කියලා. තවත් විශ්ලේෂකෙන් කියනවා නෑ 40ක් 50ක් අතර ප්‍රමාණයක් දුප්පත් කියලා. කෝ විසඳුම? විසඳුම අස්වැසුමෙන් ලබා දෙන සොච්චමද? මොනවාද අස්වැසුම ගැන නිර්දන පන්තිය නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ කැමැතිවරයෙක් කියන්නේ? අස්වැසුම කියන්නේ අස්වැසුම ඉල්ලන්නේ හිඟමනේ යන ගමනක්. අද මේ රටේ දුප්පත් ජනතාව 40-50 හිඟන්නු ගානට දාලා කතා කරන ඇමතිවරු ඉන්න ආණ්ඩුව මහලකොට ඡන්ද ඉල්ලන කාලේ කිව්වේ මොකද්ද? අපි තමයි නිර්දන පන්තිය නියෝජනය කරන්නේ. අපි තමයි නිර්දන පන්තියේ ජනතාව වෙනුවෙන් හඬ නගන වීරයෝ සූරයෝ. එහෙමයි කතා කරේ. මං අහන්න කැමතියි මේ අස්වැසුමලාභීන් හිඟන්නන් හැටියට හැඳින්වීම රජයේ මතයද? ඒකද රජයේ ප්‍රතිපත්තිය? ඒක කියපු ඇමතිවරයා ලැජ්ජ වෙන්න ඕන. ලැජ්ජ වෙන්න ඕන. කො දුප්පත්කම තුරන් කරන්නට වැඩපිළිවෙල. සාර්ථක දුප්පත්කම තුරන් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න. පාරිභෝජනයේ ඉතිරි කිරීම ආයෝජනය නිෂ්පාදනය අපනයනේ. මේ ගුණාංග පහම තියෙන්නට ඕන. කෝ වැඩ පිළිවෙල? කෝ විසඳුම? කෝ උත්තරය? ඇත්තම කතා කරනවා නම් අපිට පේන්නේ මේ රජය බොහොම ලස්සනට බොහොම සුන්දර ආකාරයට IMF පදයට නටන රජයක්. IMF එක කියන විදිහට නටන ආණ්ඩුව ලක්ෂ වාරයක් ස්ථිරයි. මේ අයවැයේ කර්තෘවරයා අනුර කුමාර දිසානායක නෙවෙයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. ඒකේ කතා දෙකක් නැහැ. කෝ කුඩා ශුද්‍ර මධ්‍ය පරිමාණයේ කර්මාන්තවලට ලබා දෙනවා කියපු සහනේ මැතිවරණ තුනකදී රැවට්ටුවා. රටේ දල දේශීය නිෂ්පාදිතයට 50%කට වැඩි දායකත්වයක් ලබා දෙන්නේ මේ MSMEs, ශුද්‍ර කුඩා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්. 140%කට වැඩි ප්‍රමාණයකට රැකියාව ලබා දෙනවා, ජීවනෝපාය නිර්මාණය කරන. ඡන්දේ නිසා පරාටේ එක්සිකියුෂන් ක්‍රියාත්මක කිරීම පරාටේ වෙන්දේසිය තාවකාලිකව නැවැත්තුවා. හැබැයි අමාරු දේ කරේ නැහැ. ණය ප්‍රතිව්‍යුහගතකරණය කරේ නැහැ. ඒ අයගේ පොලිය කප්පාදු කරන්නට කටයුතු කරේ නැහැ. අද ඒ අය අනාතයි නේද? ලක්ෂ ගණනින් ඇවිල්ලා මේ ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවට වරම ලබා දුන්නු ශුද්‍ර කුඩා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් අන්තසරණ භාවයට මේ රජයේ පත් කරලා තිබෙනවා. දැන් අයවැය ඉදිරිපත් කරන අලුත් ණය ක්‍රම බොහොම හොඳයි. හැබැයි අලුත් ණය ක්‍රම ඉදිරිපත් කරන්නට පෙර තියෙන ණය ප්‍රතිව්‍යුහගත කරන්න, රීස්ට්‍රක්චර් කරන්න තියෙන ලෝන්ස් ටික. එයාගේ පොලිය යම් තාක් දුරට හෝ කපා හරින්න කටයුතු කරා. ඒව කරන්නේ නැතුව අලුත් ණය ක්‍රම ලබා දීම තුළින් සිදු කරන්නේ ඒ අය සදාකාලික ණය බරෙන් තෙරපෙන අසහනයට ලක් වෙන කොට්ටාසයක් බවට පත් කිරීම. කෝ විරැකියාවෙන් පෙළෙන රැකියා නොමැති තරුණ තරුණියන්ට ලබා දෙන විසඳුම මොකද? ඖෂධ හිඟයට විසඳුම උත්තර තියෙනවද? රෝහල් වල තිබෙන උපකරණ හිඟයට මොකද විසඳුම උත්තර තියෙනවද? ඇත්තටම පාසල් වහන්න යනවද? අර පරණ කීමනක් තියෙනවා, එක පාසලක් විවෘත වෙනකොට හිරගෙවල් 1000ක් වැහෙනවයි කියලා. කෝ පාසල් වලට ලබා දෙන භෞතික සම්පත් ශක්තිය ඇයි ඒ ඉෂ්ට නොකරන්නේ? පාසල් වල තිබෙන මානව හිමිකම්, මානව සමාවෙන්න, මානව සම්පත් ගැටලුවට කෝ විසඳුම, කෝ උත්තරය? අද අලගොවියට මොකක්ද වෙලා තියෙන්නේ? ලොකු ලුණු ගොවියට මොකක්ද වෙලා තියෙන්නේ? වට්ටක ගොවියට මොකද වෙලා තියෙන්නේ? අද ඌව පරණගම වැලිමඩ ගොවීන් පාරට බැහැලා, නුවර එළියේ වගා කටයුතු කරන ගොවීන් පාරට බැහැලා. මතක තියාගන්න, මේ ගැන අපි කතා කරේ අද නෙවෙයි, සති 3කට 4කට පෙර. උත්තරේ හම්බුණා ඔක්කොම හරි කියලා, කිසි ප්‍රශ්නයක් නැහැයි කිව්වා, ඔක්කොම විසඳලා තියෙන්නේ කිව්වා. දැන් හිතාගන්න පුළුවන්නේ මේ සභාවේම ප්‍රබලින් නැගිට නැගිට 27-2 ප්‍රශ්න අහනවට විරුද්ධ වෙන එක? ප්‍රශ්නේ දිග වැඩිලු, ප්‍රශ්නේ පරිමාණය වැඩිලු, ඒවා හරියට වෙලාවක් ගණනය කරනවා. හරියට අර පහුගිය ආණ්ඩු අර පොල් ගෙඩියේ වපසරිය ගණනය කරා වගේ. දැන් අර්ථපල් ගන්නල්ලු, බීලි උණු ගන්නල්ලු කොන්දේසි දානවා. ඒකේ ප්‍රමාණය මනල තමයි ගන්න කියලා. මොන විහිළුවක්! මේගොල්ලොත් යන්නේ ගෝඨාභය රාජපක්ෂගේ අඩිපාරේ, ඒ අඩිපාරෙමයි යන්නේ. අපි දන්නවා පොඩි මිනිස්සයාගේ හද ගැස්ම මේ ආණ්ඩුවට තේරෙන්නේ නැහැ. අපිට හිතා ගන්න පුළුවන් අලුතෙන්ම මේ රටේ කැසිනෝ ආරම්භ කරනකොට ඒව විවෘත කරනකොට පොඩි මිනිහගේ ප්‍රශ්න ඔක්කොම අමතකයි. ඒ කැසිනෝ විවෘත කරනකොට පුංචි මිනිස්සයාගේ දුක්ගින්න බඩගින්න වේදනාව ඒව ඔක්කොම අමතකයි. ඒ කැසිනෝ කාර්යය රකින්නට මේ සභාවේ ඕන තරම් අය ඉන්නවා. නමුත් කනගාටුවට කාරණාව නිර්ධන පන්තිය නියෝජනය කරන සූරයෝ ටිකට වීරයෝ ටිකට මේ රටේ සාමාන්‍ය ජනතාව අමතක වීම, සාමාන්‍ය ජනතාවගේ දහඩිය සුවඳ දුක කඳුල අමතක වෙලා, කමක් නෑ බොස් ෂර්ට් එක අඳින්න, අපිත් අඳිනවා, පැකරබාන් පර්ෆියුම් එක ගහගන්න, ඒක ප්‍රශ්නයක් නැහැ. බොස් ෂර්ට් එක ඇඳ පළියට පැකරබාන් පර්ෆියුම් එක ගහපු පළියට මේ රටේ 120,000ක් සාමාන්‍ය ජනතාව අමතක කරන්න එපා. ඒ අයගේ හද ගැස්ම අවබෝධ කරගන්න. මං කැමතියි මගේ කතාවේ අවසාන කොටසේ ජනතාවට නොකියන ඇත්තක් මේ අවස්ථාවේ ඉදිරිපත් කරන්න. මොකද ඇත්ත කතාව? අද අපේ රටේ ජනතාව අනවශ්‍ය ලෙස පීඩනයකට ලක් කරලා තිබෙනවා. මොකද මේ පීඩනය? ජනතාව බදු බරින් මිරිකන පීඩනය, බදු බර තුලින් අසහනයට ලක් කරන පීඩනය. ජනතාවගේ කරපිට හිස මත බදු බර පැටවීම. ඔබ දන්නවද රාජ්‍ය ආදායම දළදේශයේ නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට IMF එක දීලා තියෙන ටාගට් එක 15%යි. ආණ්ඩුව බදු ගහලා ආදායම වැඩි කරගෙන තියෙනවා 115.9%. දසම නමයක් වැඩිපුර බදු ගහලා තියෙනවා. ගහපු බදු වල මුළු වටිනාකම රුපියල් බිලියන 287ක්. අනවශ්‍ය විදියට බදු ගහලා. ධාන්න දෙයක් නැහැනේ. අනවශ්‍ය විදියට බදු ගහලා භාණ්ඩාගාරේ සල්ලි ඕන තරම් පුරවන්න පුළුවන්. එතකොට කියන්න පුළුවන් සල්ලි ඉතිරෙනවයි කියලා. ඕක ඕන පුද්ගලිකුට කරන්න පුළුවන් දෙයක්. පෙර පාසල් දොරේකට උනත් කරන්න පුළුවන්. ගහන්න පුළුවන් බදු ටික ඔක්කොම ගහලා. අප්පුඩි ගහන්න පුළුවන් භාණ්ඩාගාරේ සල්ලි ඔක්කොම එකහ වෙලයි කියලා. IMF ටාගට් එක ආදායම දලදේශී නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට 15%. බදු ගහලා තියෙනවා, බදු ගහලා ආදායම අරගෙන තියෙනවා 15.9%. වැඩිපුර අරන් තියෙනවා මේ රටේ බදු ගෙවන්නන්ගෙන් සූරා කාලා තියෙනවා රුපියල් බිලියන 287ක්. ඊළඟට මහලෝකෝට කතා කරා ප්‍රයිමරි බැලන්ස් එක හොඳයි කිය. දැන් ඔක්කොටම ඉස්සලා හැමෝටම පැහැදිලි කරන එක හොඳයි. මොකද්ද මේ ප්‍රයිමරි බැලන්ස් කියන්නේ? ප්‍රාථමික ශේෂය. ප්‍රාථමික ශේෂය කියන්නේ ආදායමෙන් අඩු කරන වියදම පොලි වියදම නැතුව revenue minus expenditure without interest. දැන් ලොකුවට කියනවා ප්‍රාථමික ශේෂය IMF ටාගට් එක 2.3. හැබැයි අපි හොඳටම කරලා තියෙනවා 3.8. මොකද්ද ඒකේ තේරුම? වැඩිපුර 1.5%. ශ්‍රී ලංකා රුපියල් බිලියන 479ක් තියෙනවා වැඩිපුර. ඒව යොදවන්න පුළුවන් සංවර්ධනයට, ඒව යොදවන්න පුළුවන් සාමාන්‍ය ජනතාවට බදුසාන ලබා දෙන්නට, වක්‍ර බදු ටික අඩු කරන්න, ඍජු බදු අඩු කරන්න, තරුණ ව්‍යවසායකින්ට සහනය ලබා දෙන්න පුළුවන්. ඉතින් බොරුවට කෑ ගැහුවට ප්‍රාථමික ශේෂය 3.8යි 1.5කින් වැඩි වෙලයි කියලා ඒ මොකද්ද කරලා තියෙන්නේ? වක්‍ර බදු ගහලා, ඍජු බදු ගහලා වැඩිපුර රජය අරගෙන තියෙනවා රුපියල් බිලියන 479ක්. මේවා යොදවන්න පුළුවන් දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන් වලට, මේවා යොදවන්න පුළුවන් අපනායන ප්‍රවර්ධනයට, මේවා යොදවන්න පුළුවන් ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ට. ඒ මොනවාක්වත් කළේ නැහැ රජය කරලා තිබෙන්නේ. මේ රටේ ජනතාවගේ පස්සෙන් දුවදුව ගිහිල්ලා බදු ගහනවා, පන්න බදු ගහනවා, එළව එළව බදු ගහනවා. මං අහන්නේ අද බලන්න බුද්ධි ගලනේ කොච්චරද? කොච්චර වෛද්‍යවරු රටාතරලා යනවද? කොච්චර ඉංජිනේරුවන් රටාතරලා යනවද? කොච්චර වෘත්තිවේදීන් රටාතරලා යනවද? මම කියනවා අපිට පර්මිට් එපා, මන්ත්‍රීවරුන්ට පර්මිට් එපා, ඒ බුද්ධිමතුන්ට පොරොන්දුණු පර්මිට්ස් ටික ලබා දෙන්න. ඒ ලබා දෙන්නේ වෙන මොනකටත් නෙමෙයි, ඒ මහා දැනුම් සම්භාරය මේ රටේ රඳවා ගැනීමේ එක්තරා උත්තේජකයක් හැටියට ඒ දේ පාවිච්චි කරන්නයි කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. ඒ වගේම මම අහන්න කැමති, වැඩිපුර බදු ගහලා තමන් තමන්ටම අප්පුඩි ගහ ගන්නවා, වැඩිපුර බිලියන 287ක් එකතු කරගෙන IMF එක කිව්වටත් වැඩිය ප්‍රාථමික ශේෂයෙන් වැඩිපුර බිලියන 479ක් ඉතුරු වෙනවා. දෙයියන්ගේ නාමයට මේ සල්ලි ටික පාවිච්චි කරන්න, මේ රටේ තොරතුරු තාක්ෂණ විප්ලවය ක්‍රියාත්මක කරන්න, ඩිජිටල් විප්ලවය ක්‍රියාත්මක කරන්න, මේ මුදල් වලින් ඉන්කියුබේටර්ස් එක්සලරේටර්ස් පටන් ගන්න, නිව් බිස්නස් ස්ටාර්ට්අප්ස් වලට මූල්‍ය ශක්තිය ලබා දෙන්න, ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ට ශක්තිය ලබා දෙන්න, ගොවියට, ධීවරයට, කම්කරුවට, ස්වයං රැකියා ලාභියාට, වැඩ කරන ජනතාවට, රාජ්‍ය සේවයේ පෞද්ගලික ක්ෂේත්‍රයේ ඒ ශක්තිය ලබා දෙන්න, බුද්ධිමතුන් රඳවා ගන්නට පාවිච්චි කරන්න. බලන්න ලැජ්ජ නැතුව වැට් එකේ SSCL එකේ රෙජිස්ට්‍රේෂන් ත්‍රෙෂ්හෝල්ඩ් එක මිලියන 60 සිට මිලියන 30ට අඩු කරලා තිබෙනවා. සාමාන්‍ය ව්‍යාපාරිකයාගේ බඩට ගහනවා. සාමාන්‍ය ව්‍යවසායකයාගේ බඩට ගහනවා. මේ ඇත්තම කතා කරනවා නම් මේ බදු සංග්‍රාමයක් යත් කරන මේ වර්තමාන රජය ලැජ්ජ වෙන්න ඕන. ජනවරම් තුනක්ම ඔබ පාවා දීලා තිබෙනවා. විශේෂයෙන්ම මම කියන්න කැමති අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පත් වුණේ මේ රටේ ජනතාවගේ සුභසිද්ධිය උදෙසා. නමුත් අද ඔහු කනගාටුවෙන් හෝ කියන්නට ඕන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැනේජින් ඩිරෙක්ටර් බවට පත් වෙලා IMF එකේ MD බවට පත් වෙලා. එනිසා පැහැදිලිවම මම මේ අවස්ථාවේ කියන්න කැමති තවමත් පරක්කු නැහැ. මේ අමතර බිලියන 287 අමතර බිලියන 479 තවත් කල් තියෙනවා. මේ IMF එකේ ඉලක්කයට වැඩිය බදු ගහලා මේ උපයාගත්ත මුදල මේ රටේ ජනතාව මානව සම්පත ලක්ෂ 220කගේ ජන ජීවිත වෙනුවෙන් ආයෝජනය කරන්න විපක්ෂයේ අපි සූදානම් ඒකට සහයෝගය ලබා දෙන්න. අපි සූදානම් ඒකට උදව් කරන්න. මේක වෙනස් කරගන්න. ඒ නිසා විශේෂයෙන්ම මේ අවස්ථාවේ මම කියන්න කැමතියි අපේ හිතවත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා අපිට ආව උපදෙස් දෙන්න වෙන් වෙනවද එකතු වෙනවද බෙදෙනවද කියන කාරණාව ගැන. අනේ එතුමාගේ සමිඥානාත්මක උපදෙස් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. එකක් අපි කියන්නට ඕන. ඒකතු වීම සියල්ලක්ම අපි සිදු කරනවා දැවැන්ත ආකාරයට නිසි ලෙසට නිසි කලට නිසි ආකාරයට අපි එකතු වෙනවා. හැබැයි එකතු වෙන්නේ V8 permit එක දෙනවද? ඇමතිකම් කීයක් දෙනවද? නියෝජ්‍ය ඇමතිකම් කීයක් දෙනවද? කොහොමද ඇමතිකම් බෙදා හදාගන්නේ? කොහොමද සභාපතිකම් බෙදා හදාගන්නේ? ඒව මත නෙවෙයි. සෞභාග්‍ය සම්පන්න රටක් නිර්මාණය කරලා ලක්ෂ 220ම මේ සෞභාග්‍යයේ ප්‍රතිලාභ අරුණලු බෙදා ගන්න ආකාරය පිළිබඳව ප්‍රතිපත්තිමය එකඟතාවයක් මත තමයි හැම එකතු වීමක්ම සිදු කරන්න කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. අපි එකතු වෙන්නේ മന്ത്രിවරුන්ගේ මෙඩිකල් ඉන්ෂුරන්ස් එක වැඩි වෙනවද? ඒක අඩු කරනවද? ඒ යනාදී තොරතුරු කරුණු කාරණා මත නෙමෙයි. හොඳට මතක තබා ගන්න අපි අනුගමනය කරන්නේ මැද මාවත. අපි අනුගමනය කරන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය. අපි අනුගමනය කරන්නේ මානුෂීය ධනවාදය, මුසුකරගත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, සමාජ වෙළඳපොළ ආර්ථිකය. ඒ මැද මාවතේ අපි ඉදිරියට යන්නට අදහස් කරනවා. තව එක කාරණාවක් කියන්නට ඕන. අපි මේ සභා ගර්භයේ අපි යෝජනා කරා විවිධ ප්‍රබල රටවල් බලවත් රටවල් එක්ක ඒ නායකින් සමග පෞද්ගලික සම්බන්ධතා ගොඩනගන්න කිය. අනේ ඉතින් එහෙම කියනකොට
honorable member you have another 2 minutes.
එහෙම කියනකොට වහල්ලු කොට්ටාසයක් උසුළු ඉසුළු කරන නොදැනුවත්කමින් පෙළෙන අවබෝධයක් නැති උගත්කමක් බුද්ධිමත් නැති සමහර අය හිනාවෙන. මෑත කාලයේ සිදුවුණු නිදසුන් දෙකක් මම ඉදිරිපත් කරන්නම්. දැන්වත් ඉගෙන ගන්න. ඉගෙන ගන්න ඕන නම් අපි සූදානම් උගන්නන්න පුටුවකින් මේසෙකුයි අරගෙන එන්න අපි උගන්නන්න හොඳට. මොකද හංගේරියානු රටේ වික්ටර් ඕබාන් කියන අගමැතිවරයා කරේ ඔහුට ලොකු ප්‍රශ්නයක් ආවා. ඇමරිකාව රුසියාවට දැම්ම සම්බාධක නිසා, තෙල් සම්බාධක නිසා හංගේරියාවට ලොකු අගතියක් නිර්මාණය වුණා. මොකද්ද ඔහු කරේ? ඔහු ඍජුවම ගිහිල්ලා ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරය හම්බුණා. මොකද්ද ප්‍රතිඵලය? ප්‍රතිඵලය තමයි හංගේරියානු රටට විතරක් ඒ සම්භාව සම්බහදක නොපවැත්වෙන ආකාරයට එක අවුරුද්දක සහනයක් දුන්නා. කවුද කියන්නේ පෞද්ගලික සම්බන්ධතා මත රටට සහනයක් ගන්න බැරිය කියලා? හංගේරියාවේ අග්‍රාමාත්‍ය ඔර්මන් මැතිතුමාට පුළුවන් වුණා මුළු ලෝකෙටම ට්‍රම්ප් ජනාධිපතිවරයා ඒ සම්බහතක ගැන ඒ රුසියාවට තහංචි පනවනකොට මොහුට පුළුවන්කම ලැබුණා වසරක විරාමයක් ලබා ගන්න. කරුණාකරලා අවබෝධ කරගන්න, රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා තුළ පෞද්ගලික සම්බන්ධතා හරහා රටට ප්‍රතිලාභ ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, ඇමරිකානු ඩොලර් මිලියන 600ක
Honorable member, your time is over.
විනාඩිය විනාඩිය. ලික්විෆයිඩ් නැචරල් ගෑස් ලබා ගන්නටත් ඔහු සමත් වුණා. ඔන්න පෞද්ගලිකව කරගන්න පුළුවන් දේවල්. දෙවෙනි උදාහරණය, ආජන්ටිනාවේ ජාවියේ මිලේ කියන නායකයා, ඔහුගේ පුද්ගලික සම්බන්ධතාවය තුළ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාත් එක්ක සාකච්ඡා කරලා ඇමරිකන් ඩොලර් බිලියන 20ක කරන්සි ස්වප් එකක් කරගන්නට හැකියාව ලැබුණා. වෙන මොනවටත් නෙවෙයි, ඒ රටේ ආර්ථිකයේ කඩා වැටීම නතර කරගන්නටත්, පේසෝ එක, ඒ කරන්සි එක ආරක්ෂා කරගන්නට. ඔන්න ආජන්ටිනාවෙන් උදාහරණයකුත් දුන්නා, හංගේරියාවෙන් උදාහරණයකුත් දුන්නා. දැන් බොරුවට හිනා වෙන්නේ නැතුව අනිවාර්යෙන්ම දක්ෂතාවයේ කුසලතාවයේ හැකියාව තිබෙන හොඳ රාජ්‍ය තාන්ත්‍රික කණ්ඩායමක් නිර්මාණය කරගෙන අපි යෝජනා කරනවා. ඒක බහුපාර්ශ්වීය වුණොත් කමක් නැහැ, මොකද අපි හැමෝටම පුළුවන් රට ගොඩනගන්නට අපේ පූර්ණ ශක්තිය ලබා දෙන්න. කරන්නේ වැඩේ ඒක ක්‍රියාත්මක කරන්න, එයින් ජයග්‍රහණ ලබන්න පුළුවන්. ඒ නිසා අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ,
yes, time is over, honorable member.
Yes, one last minute. එක විනාඩියක් දෙන්න ගරු කතානායකතුමනි. අවසාන වශයෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට කියන්න කැමතියි, මේ අයවැය දෙහික මේ අවුරුද්දක අවුරුදුකුත් මාස කිහිපයක මේ රාජ්‍ය පාලනය පිළිබඳව හොඳම උත්තරය දෙන්න පුළුවන් රටේ ජනතාව. ඒ නිසා කල් මරන්න නැතුව, කල් තබන්න නැතුව පුළුවන් වහාම අපිත් අපේ පූර්ණ සහයෝගය ලබා දෙන්නම්. පළාත් සභා මැතිවරණය පවත්වන්න, පළාත් සභා මැතිවරණය පවත්වලා රටේ ජනතාවට මේ රජය ගැනත් අනිකුත් දේශපාලන පාර්ශ්ව ගැනත් තමන්ගේ අදහස මතය ක්‍රියාත්මක කරන්නට අවස්ථාව ලබා දෙන්න. ඒ නිසා අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා, ජනතාවට දුන්නු මේ පොරොන්දු පොහොසත් රටක් ලස්සන ජීවිතයක්, IMF එකේ මැනේජින් ඩිරෙක්ටර් වෙනවා වෙනුවට රටේ ජනාධිපතිවරයා හැටියට මේ ක්‍රියාත්මක කරන්නට එතුමටත් ඔබටත් ප්‍රඥාව හැකියාව පහළ වේවා කියා ප්‍රාර්ථනා කරමින් මම නිහඬව සිටිනවා.